Garu, kata naik ke rumah.
Order, please. Dipilihkanlah pilihan lima. Baru muda lama itu mah. Pajar sangkaja itu mah.
Tahanan ini mudah berusia sendha. Sri Lanka Prajatan Trika Samajwadi Janaraje Ayway Estimen tu ketumpat mamidripat kerami. Dedas tuna angka tuna darana Rajya Moolya Kalamanakarana Wagakim Panate Hatarasaha Hata Waganti Yatate Nikutkan Lada Rajya Moolya Kalamanakarana Vartava Dedas Dahaname Mama Idripat Karami Rajya Moolya Kalamanakarana Vartava Dedas Dahaname Raje Mudal Piribanda Karaka Sabhaveta Vimukalituyai Mama Yojana Karami
Madana Marakutu Arambedin Yojana Piribanda Danundima Parliamente Sabhanayakatuma
Garu Katanayakatumani Dedas Dahaname Sandaha Ayavaya Mema Sabhavata Idiripat Kirimata Mata Adavastava Labhima Gana Mahitamatma Satutu Enoa Dedas Dahate Avasane Di Ativu Vyakula Taven අනතුරු ආර්ථික ස්ථාවර තත්ත්වයකට පත්විය ඇති අතර ආර්ථික වර්ධනයේ වැඩිවීමක් අත්කර ගැනීමටද අපට හැකි වී ඇති බව මා සතුටින් ප්‍රකාශ කරනවා. නිදහස ලැබීන් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවති අඳුරතම දින 52ක කාලයෙන් පසුව ස්ථාවරභාවයේ යලිත් අත්කර ගැනීමට Daddy Parishwamayak Dari Metapisi Duna Dedas Dahate October Mas Visihai Vendinam Invernivita Akandava Vasara Ganana Vaktise Tavati Nyange Hetuin Gramiya Jantavage Adayam Tatwe Atishain Adalu Vitubu Atara A Samasta Articator Daddy Lesser Rinatmaka Balapayama Kellakara Loka Velandapale, Khanija Tel Mila, Ganan Degunayak Dakwa, Vediuna, America Exat Janapada, Sanchita, Bankupoli, Anupate, Digin Digatama, Vedikaran Labua, Mema Deshiya, Goliya, Abiyogayan, Hamue, Vada, Artike, Stavra Bhave, Kata Gene, Meta, Eda Apita, Puluanguna. Namut, Dedas Dahate October Avasane Sita Loka Velnapole Khanijatel Mila Ganana Seagrain Aduna America Aksa Janapada Sanchita Bankupoli Anupata Aduime Pravantavaya Katuna Eanua Paribojana Matam Vedivenata Patangata Artika Katu Kerhi Ahitakara Balapam Atinounanam දෙදස් දහනමය වන විට ඉහලා ආර්ථික වර්ධන ප්‍රතිලාභ අත්තර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබුණා. අපහට මුහුණදීමට සිදු වූ දේශපාලන අර්බුද හේතුවෙන් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාවට ඒ ප්‍රතිලාභ ලැබීමේ තිබූ ඉඩකඩ ප්‍රමාද වුණා. ආර්ථික කටයුතු පිළිබඳ වූ විශ්වාසය බිඳිවැනීම හේතුවෙන් දැඩි පරිශ්‍රමයෙන් උපයාගත් විදේශ විනිමය දින 25ක් ඇතුළත ඇමරිකන් ඩොලර් බිලියනයක් අහිමි කරමින් අපගේ ණය හා කොටස් වෙළඳපළින් ප්‍රාග්ධනය දිගින් දිගටම පිටරටට ගලා ගියා. එම නිසා අනිකුත් නැගී එන ආර්ථිකයන්හි මුදල් හුවමාර වටිනාකම නැවත යථා තත්ත්වයට පත්වෙමින් පැවතියද ඇමරිකන් ඩොලරයට සාපේක්ෂකව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අප්‍රමාණය වෙමින් ඉතිහාසයේ වාර්තාගත අවම මට්ටමකට ළඟ වුණා. ශ්‍රී ලංකාව සඳහා වෙන ණය ශ්‍රේණි පහළ දැමීම හේතුවෙන් අපගේ විදේශ ණය ගැනීම වියදම ද්විත්ව අංකනයක් දක්වා ශීඝ්‍රයෙන් වැඩි වුණා. 2019 වසරේ ඇමරිකන් ඩොලර් බිලියන 5.9ක තරම් ප්‍රමාණයක විදේශ ණය ගෙවීමට ඇති නිසා මෙම තත්ත්වය අතිශයින් අහිතකරයි. ලෝන්ලි ප්ලැනට් සංග්‍රහ මගින් ශ්‍රී ලංකාව අනර්ගතම සංචාරක ගමාන්තයක් ලෙස නම් කර තිබීමෙන් හා සංචාරක ව්‍යාපාරය නංවාලීමට නව වැසසටහනක් ගියත් කිරීමෙන් අනතුරුව රට තුළ මතු වූ ව්‍යාකාල වූ ව්‍යාකූල වූ දේශපාලනික පරිසරය තුළ සංචාරකයන්ගේ පැමිණීමත් අඩාල වුණා. මේ වාතාවරණය තුළ 2018 දෙසැම්බර් 17 දින අපි නැවතත් බලයට පත් වුණා. අපගේ විදේශාංශයට ඇති වූ අහිතකර බලපෑම අප විසින් නැවත යථා තත්ත්වයට මේ වන විට පත් කර තිබෙනවා. පසුගිය මාස දෙක තුළදී වෙළඳපොළ කටයුතුවල විශ්වාසනීය භාවයේ යථා තත්ත්වයට පත්ව තිබෙනවා. අද අපගේ විදේශ ණය ගැනීම ගැනීම් වියදම පදනම් අංක 200කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. ජනවාරි සිට මේ දක්වා රජයේ ණය සුරකුම්පත් සහ රුපියල් මිලියන 3400ක ආයෝජන ගලා එමෙන් විදේශ ප්‍රාග්ධනය ආර්ථිකයට යළි ලැබෙමින් පවතින බව සලකුණු කරන අතර ඇමරිකන් ඩොලරයට සාපේක්ෂකව රුපියලේ අගය මේ වන විටත් පසුගිය මාස කීපය තුළදී 0.15කින් ශක්තිමත් වෙලා තියෙනවා. ඒ අනුව දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් ඇති වූ හානියෙන් වැඩි ප්‍රමාණයක් යථා තත්ත්වයට පත්කිරීමට හැකි වී තිබෙන අතර ආර්ථිකයේ අලි ස්ථාවර භාවයට පත් වී තිබෙනවා. ආර්ථිකයේ අලි ගොඩනැගීම සඳහා අපි ආරම්භ කළ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම දැන් අපිට යළි අවස්ථාවක් ලැබී තිබෙනවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය අඛණ්ඩව ශක්තිමත් වෙමින් පවතිනවා. පසුගිය දශක පහක කාලය තුළ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් 2017 වාර්තා කිරීමට හැකි වුණා 1950න් පස්සේ. 2018දීත් එය දළ දේශීය නිෂ්පාදනයෙන් 0.06 දක්වා වර්ධනය කර ගැනීමට හැකි වී තිබෙනවා. 2015දී වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.9ක ප්‍රාථමික ගිණුමේ හිඟයට සාපේක්ෂකව මෙය කැපී පෙනෙන වර්ධනයක් වෙනවා. ලෝක වෙළඳපළේ ප්‍රධාන පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් වැඩි වෙමින් පවත්නා පරිසරයක වුවද උද්දමනය අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකි වුණ 104ට. අපගේ අපනයනවල හා ඍජු විශේෂ ආයෝජනවල ඉහළම වර්ධනය 2017 වසරේ වාර්තා කිරීමට හැකි වුණු අතර එම ප්‍රවණතාවයේ 2018 වසර තුළදීත් තව වර්ධනය වුණා. විදේශීය ලැබීම් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකිවන පරිදි ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන අපගේ රජයේ අපේක්ෂාව අනුව මෙහි ජයග්‍රහණයන් අත්කර ගැනීමට හැකි වී තිබෙනවා. ගරු කථානායකතුමනි, 2015 වර්ෂයේ අපට බාර දුන් ගන්න සිදුවේ පුපුරා යාමට ආසන්න වූ කාල බෝම්බයක් වැනි ආර්ථිකයක්. In fact, it was like a ticking time bomb what we inherited in 2015 from the previous government. එසේ වුවත් ආර්ථිකයේ ස්ථාවරත්වය අත්කර ගැනීම සහ මතු ව්‍යාකූලතාවයන් සාර්ථක ලෙස සමතුලනය කිරීමට අපිට හැකි වී තිබෙනවා. පළදායි නොවන වියදම් හා ගන්නාලද ණය ආපසු ගෙවීම සඳහා නිසි සැලසුමක් නොමැතිව මෙන්ම අධික පිරිවැයන් සහිතව විදේශ ණය ගැනීම පසුගිය රජයේ පාලන කාලය තුළදී දිගින් දිගටම දක්නට ලැබුණා. 2014 වසරේ බදු ආදායම දළදේශීය නිෂ්පාදිතයෙන් 10% හා අපනයන ආදායම දළදේශීය නිෂ්පාදිතයෙන් 14% වැනි ඉතාමත්ම අඩු මට්ටමක පැවතුණා. 2020 වසරේදී දළදේශීය නිෂ්පාදිතයෙන් 15% බදු ආදායමක් සහ දළදේශීය නිෂ්පාදිතයෙන් 30% අපනයන ආදායමක් පැවතුණා. මෙම ප්‍රවණතා හා සැසඳීමේදී පසුගිය දශක දෙක කාලය තුළ වාර්තා වූ ඉහළ පිරිවැයක් සහිතව අධික ණය ගැනීම නිසා ආර්ථිකය විකෘති වූ තත්ත්වයක පැවතුණා. Mr. Speaker, the government believes in growth led by private enterprise, by free enterprise, and this is the concept of Enterprise Sri Lanka that was introduced by me in the previous budget. However, by private enterprise, what I mean is the genuine entrepreneur who uses his ingenuity to compete in a fair market, the small and mid-sized businessmen that embody the spirit of Sri Lankan trade and commerce, and the Sri Lankan companies that compete on the global stage and win. There is also other segment of the private sector which is averse to competition and fair markets. The beneficiaries of a crony capitalist system that thrived as a kleptocracy, which enriched those connected to the previous regime. These companies grew rich from the rents from walls of tariff, protection by driving up cost of 20 million citizens. They benefited from inflated government contracts, the cost of which are still being paid off today. Some of these oligarchs yearn for the return of a dictatorship. I've even heard some of them asking for Hitler again, which funnels so much wealth into their companies and private accounts. There is a small but powerful and influential segment of the private sector. This is not the private sector that we want to see as the engine of economic growth, but it is, I must say, is a vestige of a bygone era which will never return again. We are creating a new breed of private enterprise where success through merit and the market operates on a rules-based level playing field. Sri Lanka needs a private sector free from the protectionist mindset that continues to hold back our country's development and modernization. In last year's budget, I presented a program of economic liberalization buttressed by a robust safety net and state intervention to address market failures and ensure social justice. We will continue this framework and strengthen its key elements in this year as well. ලිහිල් ප්‍රතිපත්ති සහිත විවෘත වූ ආර්ථිකයක් ගොඩනැගීම සඳහා වන අපගේ අදිෂ්ඨානය වෙන කවරදාටත් වඩා තිරසාරයි. ආනයන සඳහා දාළ වෙන තීරු බදු හා සමාගම් බදු ක්‍රමානුකූලව ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව වෙළඳාම අවහිර කරමින් පවත්නා බාධක ඉවත් කරනවා. ඒ සමගම ව්‍යාපාරික ආයතන හා ඒවායි සේවකයන්ට මුහුණ දීමට සිදුවන තරංකාරීත්වයේ අභියෝග ජය ගැනීම පිණිස ප්‍රතිතෝලන ඇන්ටි ඩම්පින් නීති විධිවිධාන ක්‍රියාත්මක කරනවා. එමෙන්ම එවැනි අභියෝගයන්ට මුහුණ දීමට වෙළඳ ගැලපුම් වදසටහනක් ක්‍රියාත්මක කරනවා. සමාජ ආරක්ෂණ ජාලය සහ සමාජ යටිතල පහසුකම් වෙනුවෙන් තව දුරටත් ආයෝජනය කිරීමට අපි ක්‍රියා කරනවා. අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් ලබා දෙමින් එම වියදම්වල ගුණාත්මකභාවය නංවාලීමටද ප්‍රමුඛතාවය ලබා දෙනවා. කාර්යක්ෂමතාවය ඇති කිරීමෙන් මෙන්ම ප්‍රතිලාභින් හඳුනා ගැනීම පිළිබඳ අහයපත් මට්ටමක පැවති අපගේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ වෙනස් කළ යුතු වෙනවා. ප්‍රතිලාභීන් ස්වයංපෝෂිත තත්ත්වයකට පත්කිරීමට හා ජනතාව සවි බලගැන්වීමට හැකිවෙන පරිදි මෙම වැඩසටහන් සංශෝධනය වෙනවා. අපගේ පුරවැසියන් සවි බලගැන්වීම අප රජයේ මූලික අරමුණයි. දේශපාලන සවි බලගැන්වීම, සමාජ සවි බලගැන්වීම හා ආර්ථික සවි බලගැන්වීම තුළින් මෙම අරමුණ ළඟා කර ගැනීමට අපි අපේක්ෂා කරනවා. ප්‍රතිලාභීන් නිසි ලෙස හඳුනාගන්න ලබන ශක්තිමත් සමාජ සවි බලගැන්වීමේ වැඩසටහනක් සහිත දිලිඳු සහ දුබලතාවයන්ගෙන් යුතු ජනතාව ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට අපි යොමු වෙනවා. මේ වසරේ අයවැය අපි හඳුන්වන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා. ජනතාවට ශක්තිය, දුප්පතුන්ට රැකවරණය යන තේමාව යටතේ මේ තුළ පොහොසත් සමාජයක් බිහි කරන්නට මුදලින් පමණක් නෙමෙයි ගුණාංගවලිනුත් පොහොසත් සමාජයක් බිහි කිරීමට පුළුවන් වෙයි කියන අපි විශ්වාසය කරනවා. කදිනම් ග්‍රාම සංවර්ධන කරා යන ගම්පෙරළිය. ගම්පෙරළිය වැඩසටහන 2018 ජූනි මාසදී ආරම්භ කළ අතර එමගින් යටිතල පහසුකම්වල මතුවී තිබුණ හිදැස පිරවීම අපේක්ෂා කරනවා. ගම් සහ නගර සංවර්ධන මධ්‍යස්ථාන ලෙස වැඩි දියුණු කිරීමේ හැකියාව ඇති බැවින් ඒවා ආරක්ෂා කිරීමට අවශ්‍ය වෙනවා. ගම්පෙරළිය වැඩසටහන තමුන්නාන්සලාට මේ පොත තවපොඩ්ඩකින් ලැබුණාම මේවට වෙන්වෙච්ච මුදල පිටුවේ දකුණු පැත්තේ පොඩි කොටුවක තියෙනවා. මේ සඳහා මේ වසරේදී අපි රුපියල් මිලියන 48,000ක් මේ වෙනකොටත් වෙන් කළා. ඒ වැඩ ආරම්භ කළා තියෙනවා. දවස් 52 සිදු වූ කුමන්ත්‍රණයේ පළවන ගොදුරු බවට පත්වේ මේ වැඩසටහනයි. මම කනගාටු වෙනවා අපේ ඒ මුදල් ඇමතුමා ඉස්සෙල්ලාම මේ ගම්පෙරළිය නවත්තන්න කැබිනට් පත්‍රිකාවක් ගෙනාවේ. නමුත් අපි යලිවතාවක් නීත්‍යානුකූල ආණ්ඩුව පත්වන විගස අපිත් ඉස්සෙල්ලාම ගෙනාවේ මේක යලි ආරම්භ කරන කැබිනට් පත්‍රිකාව. නීතිමය නොවන අමාත්‍ය මණ්ඩලය විසින් ඔවුන්ගේ පළමුවැනි රැස්වීමේදී මෙම වැඩසටහන නතර කර දමන ලැබී. නමුත් අපගේ රජය විසින් මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මෙම වසරේ ජනවාරි මාසදී යළි ආරම්භ කරා. මැතිවරණ කොට්ටාශයක් වෙනුවෙන් 2019 වර්ෂයේදී වෙන්කරන ප්‍රතිපාදන රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 300 දක්වා වැඩි කරලා තියෙනවා. එසේම මේ වැඩසටහනේ විෂයපටය පුළුල් කිරීමටද කටයුතු කරා. ඒ සඳහා මම කියපු ආකාරයට බිලියන 48ක් වෙන් කළා තියෙනවා. ඒ වගේම තවත් අලුත් විෂයපටයන් ඇතුළත් කළා තියෙනවා. ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සඳහා වෙන් කර තිබුණු මුදල රුපියල් 5,00,000 සිට ලක්ෂ 10,00,000 දක්වා වැඩි කළා තියෙනවා. ඒ වගේ මේ සියලු විෂයපටයන් සම්බන්ධයෙන් වැඩි විස්තර සටහන් 3A10 තමුන්නාන්සේට ලැබෙන සටහනේ හැම විස්තරයක්ම තියෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අපි තරුණ ප්‍රජාව කේන්ද්‍ර කරගනිමින් ව්‍යවසායකත්ව සමාජයක් බිහි කිරීම සඳහා අපගේ බැංකු මදින් සහනදායි පොලි අනුපාතයක් මත ප්‍රාග්ධනය ලබා දීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන පරිදි 2018 ජනවාරි මාසයේදී හඳුන්වා දුන්නා. මෙම යෝජනා ක්‍රමය තව දුරටත් පුළුල් කිරීමට සහ ව්‍යාප්ත කිරීමට කටයුතු සලසන අතර වඩාත් ක්‍රියාකාරී ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයින පුරා දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ලැබෙනවා. ජාතික තරුණ සේවා සභාවේ සහතිකපත් ලාභීන්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නට අපි තීන්දුව කළා තියෙනවා. ගරු කතානායකතුමනි, පසුගිය මාස කීපය තුළ පමණක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකයන් 30,000කට වඩා ප්‍රතිලාභන ගෙන ඇති අතර මේ සඳහා රුපියල් මිලියන 60,000ක් පමණ මේ වෙනකොට බිලියන 60ක් අපි මුදා හැර තියෙනවා. මෙම ණය යෝජනා ක්‍රමයේ සම්පූර්ණ ලයිස්තුව ඒත් විස්තර සටහන් 3A කාණ්ඩය බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒවායේ නව ණය යෝජනා ක්‍රම ගැනත් මම පසුව කියනවා. කෙසේ වෙතත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ සැලකිය යුතු පොලි ප්‍රමාණයක් රජය විසින් දරා ගනිමින් පැවතියද කුඩා ව්‍යාපාරිකයන් තවදුරටත් බැංකුවලින් ඉල්ලන ඇප සුරකුම් ඉදිරිපත් කිරීමේ අභියෝගය මුහුණ පා සිටී. එම නිසා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශය සඳහා ඇප සුරකුම් ලබා දීම පිණිස ශ්‍රී ලංකා බැංකුව යටතේ අරමුදලක් ස්ථාපිත කිරීමටම යෝජනා කරනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 500ක් අපි මූලික වශයෙන් වෙන් කරා. එසේම නව ව්‍යවසායකයන් අධෛර්යමත් වන පරිදි කටයුතු කරන බැංකු නිලධාරීන් ඉන්නවා. අපි අහලා තියෙනවා තමුන්නාංශලාගේ පාක්ෂිකයන් පවා අපේ පාක්ෂිකයන් පවා ගියාම මේකට පක්ෂභේදයක් නැහැ. මාතර පොහොට්ටුවේ සභාපතිතුමත් මේ ණය අරගෙන තියෙනවා. නමුත් සමහර වෙලාවට මෙතෙන්දී අධෛර්යමත් වෙන විදිහට කතා කරා. ඒ නිසා අපි ඒ සඳහා විශේෂ හොට්ලයින් එකක් කෝල් සර්විස් එකක් වෙනම විවෘත කරලා තියෙනවා. ඒ නිසා කාට හරි මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණා කරලා 19:25ට කෝල් එකක් දෙන්න. ඒ හැම තොරතුරුම මටත් එනවා, ඒ අදාළ බැංකුවටත් යනවා. මූල්‍ය පිරිවැය පිළිබඳ අවධානය යොමු කිරීමට අමතරව ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නයෝජනා ක්‍රමය නිෂ්පාදන සංවර්ධනයෙහි හා ව්‍යාපාර කළමනාකරණෙහිලා වෙළඳපොළ සම්බන්ධ වීමට නව ව්‍යාපාර ආරම්භ කරන්නට හා කුඩා ව්‍යාපාරවලට සහයෝගය ලබා දෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රතිලාභින් අදාළ ශේෂ්ත්‍රයන්හි දක්ෂතා වර්ධනය කිරීම සඳහා කර්මාන්ත තාක්ෂණ ආයතන තොරතුරු සහ සන්නිවේද තාක්ෂණ නියෝජිත ආයතන ඉක්කා අපනයන සංවර්ධන මණ්ඩලයේ ඊරීබී වැනි රජයේ ආයතන හා විශ්වවිද්‍යාල මෙන්ම විශාල ප්‍රමාණයේ පෞද්ගලික සමාගම් හා සම්බන්ධ කරන ලැබෙනවා. නව ව්‍යාපාර ආරම්භයක් සඳහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා වන විශාල පරිසර පද්ධතිය බවට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය වැඩසටහන පත් කරනවා. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සහ කුඩා ව්‍යාපාර වර්ධනයට උපකාර කිරීම සඳහා රාජ්‍ය ප්‍රසම්බාධනය තුළින් ඒවට වඩා හොඳ අවස්ථා ලබා දී අවශ්‍ය වෙනවා. සියලු අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල ප්‍රසම්පාදන වටිනාකමින් අවම වශයෙන් 10%ක් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් වෙන් කිරීමට මං යෝජනා කරනවා. මේ සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සඳහා අවශ්‍ය සංශෝධනයන් කෙටුපත් කරනු ලබනවා. ඊට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුවෙන් දැරිය හැකිවනු පිණිස මුළු වටිනාකමින් සම්පාදනය කරන ණය ප්‍රමාණය වැඩි කිරීමටත් කුඩා ට්‍රක් රථ මතා පනවා ඇති නිෂ්පාදන බඩු අඩු කිරීමටත් කටයුතු කරනවා. ජීවනෝපාය නංවමින් ආර්ථිකය වර්ධනය කරා ගරු කථානායකතුමනි, ඵලදායිතාවේ ඉහළ නැංවීම හා ගුණාත්මක භාවයෙන් යුත් නිෂ්පාදනයන්ට හේතුවන තාක්ෂණය හඳුන්වා දීමට ක්‍රමවේද වෙනස් වීම තුළින් කෘෂි ධීවර හා වැවිලි අංශයන්හි ඵලදායිතාව ඉහළ නැංවිය යුතුය. කෘෂිකාර්මික අංශයේ නවීකරණ ව්‍යාපෘති මගින් කෘෂි තාක්ෂණයේ සාර්ථක ගොඩනැගීමත් ආදර්ශ කෘෂි උද්‍යාන ඇතිකිරීමත් සිදු කරමින් පවතී. අප විසින් කෘෂි ව්‍යාපාරයේ අගය දාමයන් සඳහා වැලියු චේන් ගොවීන් අතර ඇති සම්බන්ධතාවයන් සඳහා තාක්ෂණය යොදා ගැනීමෙන් සහ උසස් තත්ත්වයේ ආශ්‍රයනක් සහිත භෝග වගාවක් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මෙම වැඩසටහන හම්බන්තොට කුරුණෑගල පුත්තලම රත්නපුර හා කෑගල් යන දිස්ත්‍රික්ක පහේදී ව්‍යාප්ත කරනවා. මේ සඳහා අපි රුපියල් මිලියන 250ක් මුල් වටයට වෙන් කළා තියෙනවා. කෘෂිකර්මයේ ඉතා වැදගත් අවශ්‍යතාවයක් වන්නේ පසු අස්වැනි හානි අවම කර ගැනීම සඳහා කාර්යක්ෂම වූත් ඵලදායි වූත් ගබඩා කරන පහසුකම් ලබා දීමයි. එම පහසුකම් සැපයීම පළමු වරට දඹුල්ලේදී ඉදිකිරීමෙන් පසු රජයේ විසින් මෙවැනි නවීන දේශගුණික තත්ත්වෙන් පාලනය කරන ශාකා පහසුකම් කටුනායක ඇඹිලිපිටිය යාපනය සහ කැප්පිටපොළ ඇතිකිරීම සඳහා ආයෝජනය කරනවා. මෙවැනි ගබඩා පහසුකම් ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම සඳහා පෞද්ගලික ව්‍යවසායන්ට ආරාධනා කරන ලබනවා. ඊට අමතරව මෙම දේශගුණික පාලන සැපයුම් පහසුකම් සේවා ස්ථාපිත කිරීම සඳහා වෙන මූලික වියදම් දප්රන් කොස්ට් ඉවත් කිරීමෙන් පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කරන ලබනවා. කුකුළු පාලන කර්මාන්තයේ නිෂ්පාදිකයන්ට තම බෙදාහැරීමේ ජාලය වැඩි දියුණු කිරීම සඳහා හඳුන්වා දී ඇති දිරිසවිය නයෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කරමින් කුඩා පරිමාණ සත්ව පාලන කටයුතුවලදී යෙදී සිටින අයට නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින ස්වයං රැකියා ලාභීන්ට මෙම ණය යෝජනා ක්‍රමය පුළුල් කරනු ලබනවා. ඒ විස්තර සටහන් තුනේ බලා ගන්න පුළුවන්. රට තුල ටාර් නිෂ්පාදනය සහ රබර් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය රබර් කිරි හිඟකම ප්‍රධාන ගැටලුවක් වී පවතිනා. මේ සඳහා රබර් අලුතින් වගා කිරීම හා නැවත වගා කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් දෙගුණ කරමින් අපි රුපියල් මිලියන 800ක් වෙන් කළා තියෙනවා. වර්තමානයේ දේශීය ටයර් නිෂ්පාදකයන්ට එම නිෂ්පාදන පරීක්ෂා කිරීම සහ හෝස් ස්වයං නිෂ්පාදන මූලාකෘති ලෙස ඉදිරිපත් කිරීමට පහසුකම් නොමැත. එම තත්ත්වය සැලකිල්ලටගෙන අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පෞද්ගලික අංශයට අවශ්‍ය අංග සම්පූර්ණ පර්යේෂණ පහසුකම් ලබා දීමට රුපියල් මිලියන 500ක් අපි වෙන් කළා තියෙනවා. පොල් කර්මාන්තය සඳහා අගය වැඩි කිරීමේ අවස්ථා කැපී පෙනෙන ලෙස තිබුණද රට තුළ දැන්ට ක්‍රියාත්මක වන නියාමන ක්‍රියාවලිය එම කර්මාන්තයේ නියැලෙන විවසායකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට බාධාවක් පවතිනවා. මෙම තත්ත්වය සැලකිල්ලටගෙන වියලන ලද පොල්කටු අඟුරු සහ පොල් මද සැකසීමේ කර්මාන්ත සඳහා දැනට පවත්නා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ නැවත සලකා බලමින් එය ලිහිල් කිරීමට කටයුතු කරනවා. පිඟන් කර්මාන්තයේද මැටිවැනි අමුද්‍රව්‍ය කැණීමේදී හා ප්‍රවාහනයේදී එවැනිම ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටිනවා. එම තත්ත්වයටත් විසඳුමක් ලෙස පවතිනා වූ නීති රීති නැවත සලකා බලමින් පරිසර සුරක්ෂිතතාවයද ආරක්ෂා කරමින් කර්මාන්තයේ වැඩි දියුණුවට අවශ්‍ය පහසුකම් සමාලෝචනය කිරීමට පියවර ගන්නවා. ලෝකයේ හොඳම කුරුඳු ලෙස සිලෝන් කුරුඳු, ලංකා කුරුඳු ජාත්‍යන්තර වෙළඳාමේ තරංකාරී වාසියක් ලැබුවද එම කර්මාන්තයේද විවිධ ගැටලුවලට මුහුණ දී තිබෙනවා. අපනයන කරන අවස්ථාවේ සියලු කුරුඳු අපනයනකරුවන් තම නිෂ්පාදන තත්ත්වය පාලන පරීක්ෂණයට ලක්කිරීම අනිවාර්ය කරනවා. කෙසේ වෙතත් මෙවැනි සහතික පරීක්ෂණයෙන් අසමත් විට ඔවුන්ගේ ක්‍රියාකාරකම් මාස 12ක් තුලදී දියුණු කර ගැනීමට අපනයන වෙළඳපොළ ප්‍රවේශ වැඩසටහන මගින් උපහාර කරනවා. ඒ සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පහසුකම් ලබා දෙනවා. කුරුඳු තලන්නන්ගේ හිඟය මගවා හැරීම සඳහා බලපිටිය හා කොස්කොඩ පිහිටව ඇති කුරුඳු කර්මාන්තයේ පුහුණු කිරීමේ ආයතනය සම්පූර්ණ ධාරිතාවයකින් ක්‍රියාත්මක කිරීම සඳහා අපි රුපියල් මිලියන 75ක් වෙන් කළා තියෙනවා. ශ්‍රී ලංකාවේ කුරුඳු සහ භූගෝලීය ආවේණිකත්වය ලබා ගැනීමට මෙම නිෂ්පාදනයෙන් අනන්‍යතාවයේ සුරක්ෂිත කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව උපකාර කරන ලැබෙනවා. ඒට රුපියල් මිලියන 50ක් අපි වෙන් කළා තියෙනවා. එවැගේම කෘෂි කර්ම හා වැවිලි කර්මාන්ත අංශය සඳහා මනා ජල කළමනාකරණ ප්‍රවේශයක් තහවුරු කරමින් එම අංශයන්ට ආධාර පිණිස මොරගහකන්ද කළු ගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ 20/20 වෙන විට නිම කරනු ඇත. ඒ අනුව යල හා මහ දෙකන්නේ වගාවන් සිදු කිරීම තහවුරු කිරීම සඳහා මොරගහ කන්ද ජලාශයේ සිට ජලය හිඟ කලාපවලට ජලය බෙදා හැරීම සඳහා වයඹ මහඇල මිනිපේසා උතුරු මැදෑත් පළාත දක්වා දිවෙන ඇල මාර්ගයන්හි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබේ. මේ සඳහා අපි රුපියල් මිලියන 12,000 රුපියල් බිලියන 12ක් වෙන් කළා තියෙනවා. වතු කම්කරු ජනතාවගේ වැටුප් ගැටළු වලට නිරාවුල් කිරීම සඳහා විශේෂයෙන් මේක මේ පසුගිය දිනවල මතුවුණ ප්‍රශ්නයක්. අපේ වෘත්තීය සමිති නායකයන් අපේ දිගම්බර මැතිතුමා වැනි අය ඊයේ රාත්‍රියේ මේ සම්බන්ධයෙන් මට සාකච්ඡා කරා. ඒ නිසා තේ මණ්ඩලය සමග සාකච්ඡා කළා. අපි කඩිනම් විසඳුම් ලබා දෙන්නට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම නම්බමු ලංකා ශුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සංවර්ධන වැඩසටහන සඳහා සහාය ලබා දීමටද මා යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් බිලියන 2ක් මිලියන 2000ක් අපි වෙන් කළා තියෙනවා. දැනට වැඩ ආරම්භ කර ඇති දැදුරෝයේ ව්‍යාපෘතිය, මැණික්ගඟ වාරිප ව්‍යාපෘතිය හා මොරැන්ත ජලාශ ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන ව්‍යාපෘති 7ක ජලමාර්ග හා ප්‍රධාන වැඩ නිමි කිරීමට තව දුරටත් අතිරේක වශයෙන් රුපියල් බිලියන 2410ක් බිලියන 2.4ක් 2009 වසර සඳහා වෙන් කරන ලැබුවා. මේ මගින් කෘෂිකර්මාන්තයේ නියලු පවුල් 21,000කට ඍජුව ප්‍රතිලාභ ලැබෙනවා ඇත. ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා ධීවර නිෂ්පාදනය සඳහා යුරෝපා සංගමයේ වෙළඳපොළ විවෘත කිරීමත් සමගම යුරෝපා සංගමයට පමණක් මත්ස අපනයන 14%කින් වැඩි වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අපේ ආණ්ඩුව එනකොට මෙහෙම තහනමක් තිබුණා. අගමැතිතුමා විදේශ ඇමතිවරයා හැටියට අපි සාකච්ඡා කළා. ඒක යළියේ තහනම ඉවත් කරගෙන අද ධීවර කර්මාන්තයට අලුත් යුගයක් උදා වෙලා තියෙනවා. මිලියන 209 දක්වා එහි වටිනාකම වැඩි වී තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රධාන වශයෙන් නිෂ්පාදන ප්‍රමිතිය පවත්වාගෙන යෑමට නොහිතවීම හේතුවෙන් සැපවීම තවදුරටත් සීමා වී තිබෙනවා. ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇති ධීවර වරායන්, නැංගුරු පළවල් හා ගොඩබෑමේ ස්ථානවල වැඩ නිම කිරීමට පේදුරු තුඩුව හා පේසාලේ නව ධීවර වරායවල් දෙකක් ඉදිකිරීමට, මණ්ඩිතිව්හි නැංගුරුම් පළක් ඉදිකිරීමට රුපියල් මිලියන 1300ක් බිලියන 1.3ක් අපි වෙන් කළා තියෙනවා. සම්ප්‍රදායක යොත්පන්න සහ බහුදින යාත්‍රාවල මාළු කල් තබා ගැනීම සහ ආරක්ෂිත ප්‍රමිතීන් දියුණු කිරීම සඳහා අවශ්‍ය උපකාර ලබා දෙනවා. ඒ අනුව ශීතාගාර ස්ථාපිත කිරීම, ගුණාත්මකව හා ආරක්ෂිතව මසුන් නැල්ලීමේ තත්ත්වය දියුණු කිරීමේ ක්‍රමවේද හා හදිසි අවස්ථාවන් පෙන්නුම් කරන ගුවන්විදුලි සංඥා උපකරණ හා මුහුදට වැටුණ ධීවරයන් සොයා ගැනීමේ උපකරණාදී මිලදී ගැනීමට දැරිය යුතු පිරිවැය 50%ක් රජය විසින් දරනු ලබන අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමයෙන් ඉතිරි 50% මුදල් ලබා දෙනවා. ඒ විස්තර සටහන් අංක 3A1. සංවේදී සමාජයක් කරා ප්‍රාථමික පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම පිණිස නොමිලේ කිරිවීදුරුවක් රටේ සියලුම ග්‍රාමීය පාසල්වලට ළමුන්ට අපි ලබා දෙනවා. ගරු කතානායකතුමනි, සියලු පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතුයි. විශේෂයෙන්ම සමාජයේ අවදානමට භාජනය වන හා අන්තිකරණයට ලක්වී ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතු බැව් අප විසින් හඳුන්වාගෙන තියෙනවා. ඒ නිසා ඒ අනුව ආර්ථික නිදහස හා ජනතාව සවිබල ගැන්වීම වලකාලන අසමතුලිතතාවයන් පිටු දැකිය යුතු වෙනවා. ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකාව මධ්‍යම ආදායමේ මට්ටමේ පත්වී ඇතත් රුපියල් මිලියන ගණන් ආයෝජනය කරමින් නවීන පන්නේ අධිවේගී මාර්ග නගර සංවර්ධන ආදී ක්‍රියාත්මක කළද අද ලංකාවේ 110%කට වඩා ජනතාවක් ඉන්නවා තමන්ගේ ගෙවල්වල සාමාන්‍ය වැසිකිලි පහසුකම්වත් නැති. දැන් අපි උදාහරණයට හැටියට ගත්තොත් අපේ විපක්ෂ නායකතුමාගේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුදුම සංවර්ධනයක් කරා. ඇමරිකාවේ ලොස් ඇන්ජලින්ස් වලවත් නැති මහා මාර්ග තියෙන. හැබැයි පාර යන්නේ පැයකට පාර මේ කාර් පහක් හොඳ චීනෙන් හදපු ලස්සන මාලිගා තියනවා. ක්‍රීඩාංගන තියනවා. නමුත් ඔබතුමා දන්නවද හම්බන්තොට ඩිස්ත්‍රික්කයේ විතරක් ලක්ෂයකට අධික ප්‍රමාණයකට වැසිටි පහසුකම්. මෙන්න මේකද සංවර්ධනය. මෙන්න මේකද සංවර්ධනය. මුළු රටේම මිලියනයකට වැඩි ප්‍රමාණයකට ඒ පහසුකම් නැහැ. අනේ නිසා තමයි සංවේදී එක මම තියනවා. මේ ඩිස්ත්‍රික්කෙන් නැති ප්‍රමාණය මම දෙන්නම්. මේ අපේ මොනරාගල ඩිස්ත්‍රික්කයේ අපේ අය දන්නවා. අපි දැන්තම පටන් ගත්තා මොනරාගල තමුන්නාසලාගේ ආණ්ඩුවක් අවුරුදු 10ක් තිබිලා මොනරාගල විතරක් ටොයිලට් නැති දේවල් 25,000ක් තියෙනවා. ලැජ්ජයි. ඕකද සංවර්ධනය? ඒ නිසා අපි එක පැත්තකින් අපිත් මහා මාර්ග හදනවා, අපිත් අධිවේග මාර්ග හදනවා, අපි මහා නුවරක හදනවා, අපි යාපනයටත් හදනවා අපේ කාලේ ඉවර වෙන්න ඉස්සෙල්ලා. හැබැයි තමුන්නාසාගේ ආණ්ඩුවයි අපේ ආණ්ඩුවයි අතර වෙනස, අපි ඒ ඉහළ සංවර්ධනය කරන ගමන් පල්ලෙහා මත්තම ආරක්ෂා කරනවා. පල්ලෙහා මත්තම වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, මම යෝජනා කරනවා මේ වසර අවසන් වෙනකොට මේ ලංකාවේ කිසිම තැනක වැසිකිලි නැති ගයක් නොතිබෙන්න මම මේ සඳහා රුපියල් බිලියන 4ක් වෙන් කරනවා. මිලියන 4000ක් බිලියන 4ක් වෙන් කරනවා. ඒ විතරක් නෙමෙයි, බස් නැවතුම් පොළවල් තියෙනවා, දුම්රිය ස්ථාන තියෙනවා. අද බස් එකෙන් යන මිනිස්සෙකුට, කෝච්චියෙන් යන මිනිස්සෙකුට ටොයිලට් එකකට යන්න බෑ. මහා අපායක් වගේ. ඔව්, වැසිකිලි දෙන්න ඕන තමයි. වැසිකිලි දෙන්න ඕනේ. ඔය තමයි මිනිස්සු ඉන්න රටක නම්. ඒ නිසා ලංකාවේ සෑම බස් ප්‍රධාන බස් නැවතුම් පොලක සහ දුම්රිය ස්ථානවලත් නවීන වැසිකිලි, පිරිමි කාන්තා සහ ස්පෙෂලි ඒබල් ආබාධිත අයට මේ වසර ඇතුළතදී අපි ඒ හැම තැනකම වැසිකිලි හදලා පෞද්ගලික අංශයට බාර දෙනවා. ඒවා කරගෙන යන්න. ඒ පවුල් 15,000ක් සාමාන්‍යයෙන්. ඔව්, ඉතින් ඔබතුමාගේ ඩිස්ත්‍රික් එක නිවාසයක 4-5 දෙනෙක් ඉන්නවනේ. ඔය ලංකාවේ ඔබතුමා බලන්න, ඕකේ තියෙනවා නිවාස තියෙනවා 264,000ක් ආසන්න ප්‍රමාණයක් වැසිකිලි නැති. ලැජ්ජයි. මේ වගේ අපි දිනු රටක්ලු, නමුත් අපේ පල්ලෙහා මත්තමේ ඉන්න බලා ගන්න බැරි වෙලා තියෙනවා. ලැජ්ජයි. මේ ඒවා මං අධිබ මේවා නඩත්තු කිරීම සඳහා පෞද්ගලික අංශයට මම ආරාධනා කරනවා. මේ ගෙවල් වල තියෙන ඒවා නෙමේ, බස් ස්ටෑන්ඩ් වල තියෙන ඒවා. ගරු කථානායකතුමනි, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිසුවයන් වීම පිළිබඳව අපි ආඩම්බර වුවද ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය 30%ක් පමණ වේ. ඒ නිසා ඔවුන් මූල්‍යමය වශයෙන් යැපෙන්නන් මෙන්ම සමාජයේ බල නොගැන් වූ කොටසක් බවට පත් වී තිබෙනවා. ළමා හා වැඩිහිටින් සුරකීමේ පහසුකම්වල පවත්නා ඌනතාවය සහ අනම්ය කම්කරු නීති පැවතීම හේතුවෙන් කාන්තාවන් කිසිදා ශ්‍රම බලකායට එක් නොවීම හෝ ශ්‍රම බලකායට එක් වූ අය හැරයාමට හේතු වී තිබෙනවා. ඒ අනුව සේවකයන් 250කට වැඩි සංඛ්‍යාවක් සහිත වාණිජ ආයතනවල ළමා සුරකීමේ පහසුකම් සහිත මධ්‍යස්ථාන ඉදිකිරීම දිරිමත් කරනවා. එසේම පාසල් වේලාවෙන් පසුව හා නිවාඩු දිනවලදී දරුවන් රැක බලා ගන්නා මධ්‍යස්ථාන තෝරාගත් පාසල්වල ගොඩනැගීමට ආධාර ලබා දෙනවා. එම පහසුකම් ස්ථාපිත කිරීම සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන රැකවරණ සහන ණය ක්‍රම යෝජනා ක්‍රමය මගින් පුද්ගලික අංශයටද ණය පහසුකම් ලබා දීමට කටයුතු කරනවා. ළමා සුරකීමේ මධ්‍යස්ථාන පාසල් වේලාවෙන් පසුව හා නිවාඩු දිනවලදී ළමුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන හා එවැනි පහසුකම් සපයන ආයතන ගොඩනැගීම හා පවත්වාගෙන යෑම සඳහා වන මාර්ගෝපදේශ හා රෙගුලාසි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. ශ්‍රම බලකාය සඳහා කාන්තා දායකත්වයේ සීමාවීම ආර්ථික වර්ධනයට බාධාවක් බව පැහැදිලිව හඳුනාගෙන තියෙනවා. ඒ අනුව තෙමසක ප්‍රසූත නිවාඩු ලබා ගන්නා එක් අයෙකුට මසකට රුපියල් 20,000ක උපරිමයකට යටතේ වැටුප් පිරිවැයෙන් 50%ක් සමාගම් බඩ්ඩෙන් අඩු කිරීමට අපි යෝජනා කරනවා. මේ තුළින් බොහෝ සමාගම් මෙයට දායක වෙන බව අපි දන්නවා. එමගින් පෞද්ගලික අංශයේ සේවා නියුක්ත මවුරුන් සඳහා මාස 3ක අනිවාර්ය ප්‍රසූත නිවාඩු ලබා දීමට පෞද්ගලික අංශය දිරිමත් කරනු ලබනවා. එසේම ප්‍රසූත නිවාඩු මාස 4 දක්වා ලබා දෙන්නේ නම් 4 මාසය සඳහා අතිරේක අඩු කිරීම 100%ක් දක්වා ලබා දෙනවා. මෙම සහනය වසර 5ක කාලයක් සඳහා බල පැවැත්වෙනවා. Mr. Speaker, while constituting over 50% of the population, the presence of women in senior positions in business is also very limited. This has come about due to numerous social, structural and business practices that result in the exclusion of women from important decision-making roles in society. As such, I propose a sequence approach to enable greater participation of women in boards of listed companies. The Security and Exchange Commission will be encouraged to implement this proposal. අපේ ආර්ථිකයට කාන්තාවන්ගේ ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනීමේ අවස්ථාව වැඩි කිරීම සඳහා ඔවුන් හට පහසු වේලා තුල වැඩ කිරීමටත් නම්මශීලී වැඩ කරන වේලාවක් ඇති කිරීමට නිවසේ සිට වැඩ කිරීමටත් හැකි වෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට මම මේ සභාවේ සහයෝගය ඉල්ලා සිටිනවා. මේ මගින් බොහෝ කාන්තාවන් සක්‍රීය ලෙස ආර්ථික ක්‍රියාවලියට සහභාගී වෙනවා ඇත. ගරු කථානායකතුමනි, මේ රටේ වැඩිහිටියන් රැකබලා ගැනීමේ ක්‍රියාවලියේ අසමනතාවය හේතු විය ඇත්තේ ඒ සඳහා නිසි නියාමනයක් නොමැති නිසාත්, එවැනි සේවාවන් සැපීමේ හිඟකමක් පැවතීම නිසාත්ය. මෙම තත්ත්වය සැලකිල්ලට ගමිනින් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය ශක්තිමත් කර එම කාර්යාලයෙන් සුදුසු නියාමක ක්‍රමවේදයක් ඇති කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ සමගම වැඩිහිටියන් රැක ගැනීමේ පහසුකම් දියුණු කිරීම පිණිස අදාළ ආයෝජන වැඩි කරන ලෙස පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටිනවා. එවැනි ආයෝජන සඳහාද රැකවරණ යෝජනා ක්‍රමයේ යටතේ ණය පහසුකම් හඳුන්වා දෙනවා. වර්තමානයේදී විශේෂ හැකියාවක් සහිත ඩිෆරන්ටේබල් පුද්ගලයන් සඳහා රුපියල් 3,000ක මාසික දීමනාවක් ගෙවනවා. දැනට ආබාධිත පුද්ගලයන්ට ඒ ගෙවන ඒ රුපියල් 3,000 දීමනාව මම රුපියල් 5,000 දක්වා වැඩි කරනවා. අතරම අඩු ආදායම් ලාභී පුද්ගලයන් 72,000කට එම දීමනාව ලබා දීමට හැකිවන පරිදි රුපියල් මිලියන 4,320ක් මේ අයවැයෙන් අපි වෙන් කළා තියෙනවා. දුබලතා සහිත විශේෂ හැකියා ඇති අයගේ සේවා නියුක්තිය වැඩි කිරීම සඳහා පෞද්ගලික අංශය දිරිගැන්වීමට කටයුතු කරනවා. පෞද්ගලික ආයතනයක් අවම වශයෙන් එවැනි අය 5 සේවයේ යොදවා ගන්නේ නම් රුපියල් 15,000ක උපරිමයකට යටත්ව 50%ක වැටුප් සහනාධාරයක් මාස 24ක් දක්වා රජය ලබා දෙනවා. ඒ වගේම දැනට නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් 21,000කට පමණ අපි රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබා දෙනවා. මේ දීමනාව ලබා ගැනීම සඳහා වන පොරොත්තු ලේඛනයේ නැති කිරීම පිණිස තවත් රෝගීන් 5,000ක් සඳහා ඒ දීමනාව අපි ලබා දෙනවා ඒ සඳහා රුපියල් මිලියන 1840ක් අපි වෙන් කළා තියෙනවා. ගරු කතානායකතුමනි මේකත් විශාල ප්‍රශ්නයක්. බොහෝ විට අපගේ සිරගෙවල් වල පිරීති වෙන්නේ කුඩු මාෆියාවට හසු අහිංසකයන්ගෙන් මිස කුඩු රජවරුන්ගෙන් නෙමෙයි. දැන් ජනාධිපතිතුමත් ඒ කුඩු ජාවාරමට එරෙහ මහා සටනක් අපේ රජයත් සමග එකතු වෙලා දියත් කරනවා. නමුත් අන්තිමට වැඩිපුර හිරේ යන්නේ අර මහා මහා මාෆියාවේ ලොක්කෝ නෙමෙයි, ඒ කුඩු වලට ඇබ්බැහි වෙච්ච අහිංසක තරුණ තරුණියෝ. අද හිරගවල් පිරීලා ඉන්නේත් ඒ අයගේ. මම ඊයේ පෙරේදා DIG ලතිෆ් මහතාට කතා කරනකොටත් එතුමා කිව්වා මේ ක්‍රමය තුලින් කුඩු බීපු තරුණයා හිරෙන් එළියට එන්නේ කුඩු විකුණන තරුණයෙක් හැටියට, යන්නේ කුඩු බොන කෙනෙක් හැටියට එළියට එන්නේ පෙඩ්ල කෙනෙක් හැටියට. මේ ක්‍රමය වැරදි. අන්න ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට කිබුත්ස් වර්ගයේ ගොවි පොළොව දෙකක් බාන්ධනාගාර, ඒ කියන්නේ ප්‍රිසන්ස් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක එකතු වෙලා විශේෂයෙන්ම මේ හෙරොයින් ආදියට මේව වෙච්ච අයට වෙනම දෙකක් අපි පිහිටවනවා. ඒ සඳහා අම්බේපුස්ස සහ වීරවිල ප්‍රදේශය අපි තෝරගෙන තියෙනවා. ඒ වගේම එහෙම ඉන්නව නම් යවන්න ඕනේ. ඒ වගේම තවත් ප්‍රශ්නයක් මේ හිර ගෙදර ඉන්න කාන්තාවන්. ඒ කාන්තාවනුත් වැඩිපුර ඉන්නේ මේ පුංචි වරදවල් කරලා හිර ගෙදර පිරීලා ඉන්නේ. ඒක ඇත්ත වශයෙන්ම ඒක වැරදියක්. මේ පොඩි වැඩේටත් හිර ගෙවල් වල දාන එක. අනේ ඒ නිසා අපි මේ වගේම ක්‍රාෆ්ට් ආර්ට්ස් ඇන් ක්‍රාෆ්ට් පුරුදු කරන ඒ හිරගෙවල් වල කාන්තාවන්ට පයිලට් ප්‍රොජෙක්ට් එකක් ඇටියට අපි ඩොම්පේ ප්‍රදේශයේ ඒ ගම්මානයක් ඇති කරන්නට රුපියල් මිලියන 50ක් අපි වෙන් කළා තියෙනවා. ගරු කතානායකතුමනි 2018 වර්ෂයේ තුලදී පුද්ගලයන්ගේ නිවාස අවශ්‍යතාවයන් සපුරාලීමේදී සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා. ඇත්ත වශයෙන්ම සැලකිය යුතු නෙමෙයි මං හිතන්නේ අපේ මේ ඇමතිවරු දන්නවා ඒ අය ඓතිහාසික ප්‍රගතියක් ලබා තියෙනවා. අපගේ උපාය මාර්ගය වන්නේ යහපත් නිවාස පදනමක් ඇති කිරීමයි. අවදාමට ලක් වී ඇති නාගරික ග්‍රාමීය වතු අංශවල හා උතුරු නැගෙනහිර ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් පිළිබඳ අපි අවධානය විශේෂ අවධානය යොමු කරනවා. මේ සඳහා නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය සහ ආදර්ශ ගම්මාන වැඩසටහන යොදා ගන්න අතර 2019 වර්ෂයේදී අපි රුපියල් මිලියන 24,000ක් බිලියන 24ක් මේ සඳහා වෙන් වෙලා තියෙනවා. මේ සමග උතුරු නැගෙනහිර පළාත්වල ගඩොලින් නිමකරන නිවාස 15,000ක් ඉදිකිරීමට 2019 වර්ෂයේ දැන්තමත් වෙන් කරන ලද රුපියල් මිලියන 4,500ට තවත් 5,500ක අතිරේකයක් ලබා දෙන්න මම යෝජනා කරනවා. උතුරෙන් බලහත්කාරයෙන් පළවා හරින ලද මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ ගැටලුව විසඳීම සඳහා දැන්ත ක්‍රියාත්මක කළ ලබන වැඩසටහනද සඳහා ද අපි සම්පත් මුදා හරිනු ලබනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් සාධාරණ මිල ගණන් පදනම් වෙමින් මැදි ආදායම් නිවාස ව්‍යාපෘති රැසක් නිමකොට ඇත. වාද්ව රාගම යක්කල කුණ්ඩසාලේ බොරැල්ල පන්නිපිටි ආදී ප්‍රදේශවල 2019 වර්ෂයේදී එවැනි යෝජනා ක්‍රම කීපයක් වැඩ අවසන් කිරීමට මෙන්ම තවත් කීපයක් ආරම්භ කිරීමටද අපි කටයුතු කරනවා. කෙසේ වුවද පළමු අර්ථ නිවාස ලබා ගන්නා මැදි ආදායම් ලාභීන් සඳහා රුපියල් මිලියන 10 දක්වා 100%ක පොලි අනුපාතයේ යටතේ වසර 25ක ආපහු ගෙවීමේ කාලයක් සහිත ණය යෝජනා ක්‍රමයක් අපි යෝජනා කරනවා. හෝම් ස්වීට් හෝම් මේ හෝම් ස්වීට් හෝම් ණය යෝජනා ක්‍රමය අපි යෝජනා කරන්නේ අලුතෙන් බැඳපු තරුණ ජෝඩුවලට. අලුතෙන් බඳින තරුණ ජෝඩු වලට අපි මේ ණය ඇත්ත වශයෙන්ම අවුරුදු 25ක දිගවන ණය. මහින්දානන්දට නම් ඉතින් ගෙවල් ණය එහෙකට වඩා ගන්න වෙනවා. මේක ඇත්ත වශයෙන්ම මේක ඉතාමත්ම වැදගත් ණය යෝජනා ක්‍රමයක්. අද තරුණ ජෝඩුවකට පුළුවන් බැංකුවට ගිහිල්ලා මේ ණය අරගන්න. ණය ගෙවන්නේ අවුරුදු 25කින්. ඒ විතරක් නෙමෙයි 106ක පොලියකට ලැබෙන්නේ මේ පොලිය. ඒ වගේම අපි මේ වගේම ණය ක්‍රමයක් යෝජනා කරනවා. සිහින මාලිගා ණය යෝජනා ක්‍රමය. මේ සිහින මාලිගාව දෙන්නේ නැහැ මේ පොඩ අහගන්න. සිහින මාලිගාව අපි වෙන් කරන්නේ අර ඇත්ත වශයෙන්ම තමන්ගේ දරුවෝ දාලා පිටරට ගිහිල්ලා ඉතාමත්ම අමාරුවෙන් වැඩ කළා ආයිමත් ලංකාවට එන්නේ බොහෝ දෙනාට තියෙන එකම සිහිනේ තමයි තමන්ගේම කියලා නිවසක් ලබා ගන්න. අනේ නිසා තමයි මේ සඳහා විශේෂයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශගත ශ්‍රමිකයන් සඳහා මෙම සිහින මාලිගා ණය යෝජනා ක්‍රමය අපි ඊළඟ මාස පළවෙනිදා ඉඳලා ආරම්භ කරනවා. මේ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 10ක ණයක්, ඒ වගේම අවුරුදු 2ක ග්‍රේස් පීරියඩ් එකක්. අවුරුදු 2ක් ගෙවන්න ඕනේ නැහැ. ඊට පස්සේ තමයි ගෙවන්න පටන් ගන්නෙ. ඒක ගෙවන්නේ අවුරුදු 15කින්. ඉතින් අපි මේක විශේෂයෙන් මං හිතන්නේ අපි පිටරටවල් වල ගිහිල්ලා අපිට මේ මුදල් සුවදෙන මේ ජනතාවට මොනවා හරි කරන්න ඕනේ. මම හිතපු හැටියට මේක තමයි කරන්න පුළුවන් ලොකුම දේ. මොකද ඒ හැම කෙනෙක්ගේම සිහිනේ තියෙන්නේ තමන්ගේම පුංචි මාලිගාවක් හදාගන්න එක. Mr. Speaker, the acceleration of exports and other sources of foreign income are crucial to sustainable economy growth and debt service capability. In the 2018 budget, we announced the launch of the Export Market Access Scheme and the National Export Strategy. Support will continue this year with 400 million allocated for the Export Market Access Program and rupees 250 million will be allocated to the National Export Strategy. Their needs include the implementation of the National Quality Infrastructure Strategy, which is a public-private collaboration that entails upgrading of technical facilities for export product development and import quality testing. The government is committed to the strategy of a network of trade agreements to link into regional value chains. With the successful completion of the Singapore FTA, we will review progress in ongoing FTA negotiations with India, China and Thailand and build on learning from the Singapore FTA process. A break into India and China market entry strategy are being prepared, building on success stories from Sri Lankan enterprise in those markets. This will be further supported by establishing trading houses for priority sectors in collaboration with the private sector in key markets. These trading houses will support Sri Lankan firms in securing distribution networks, buyer linkages and other ground support. As a measure to bring down the cost of living and improve economic competitiveness, in last year's budget it was proposed to phase out all paratariffs starting with 1,200 paratariffs that were removed in November 17. This process will continue in 2019 where all HS codes with an import cess will be subject to a phasing out. In order to allow more time for industry adjustment, it is proposed that the paratariff phase-out takes place over a 5-year period. In order to reduce the upfront cost for business and investment, I propose to reduce the ports and airport development levy for machinery and equipment items to a maximum of 2.5%, HS Code Chapters 84 and 85. I also propose an accelerated cess reduction program for intermediate goods that drive up costs in sectors such as the construction sector, tourism and manufacturing. These items will have cess phased out over a three-year period. In this process, it is essential to support domestic industries that will face greater competition from imports. Legislation on anti-dumping and safeguards has already been passed by this House. In addition, a trade adjustment program has been formulated, which will provide vulnerable firms and workers with financial support to meet costs of upgrading technology and training, respectively. We will also ensure that 10% of all HS codes considered to be sensitive items will not be subject to a complete paratariff phase-out. Necessary improvements to the national quality infrastructure have also been made in order to ensure quality standards of all products, including imported products. In order to make recommendations on implementing the trade adjustment program, I propose to establish a trade and productivity commission under the Ministry of Development, Strategies and International Trade. I propose to allocate rupees 500 million over 2 years for the implementation of the trade adjustment program. We are launching the Enterprise Innovation Program, which will support the development of innovative new products and technology by Sri Lankan firms. The program will be implemented over 3 years, providing matching grants for proof of concept prototyping, R&D, and technology adoption. In order to support financing for startups, it was proposed to introduce limited liability partnership structures in the last budget. The initial drafting has been completed, and this will be developed into legislation this year. Sri Lanka needs to develop capital markets beyond bank financing. The backbone of a deep and liquid debt capital market is a robust government securities market. We will introduce scriptless Sri Lanka development bonds and enable coupon stripping of treasury bonds. We will also work with the CBSL to invest in the necessary infrastructure towards its end. While Sri Lanka achieved its best over FDI in 2017 and 2018, it is essential to further expand investments into the country. Therefore, an incentive package to attract high-value investment is proposed. This includes a significant capital allowance of up to 150% of investment value and removal of upfront taxes for investments over US dollars 50 million, US dollars 100 million, and US dollars 1 billion. Subsequent to consultations with the private sector, we propose to make some adjustments to the Inland Revenue Act to facilitate implementation and address some pertinent concerns of industry. These are outlined in the technical notes. Work on the Bingiri and Wagavati industrial zones will be supported to further facilitate our export drive. And yesterday we saw the work commencing at the Bingiri industrial zone. We have allocated 500 million initially for this project. We will establish industrial estates under the IDB in KKS, Manta East, Parantan, Kondachi, Kinya, Samanture, and Trincomalee. The IT initiative will be expanded to facilitate the arts to science internship program, where the industry will train 1,000 unemployed, mostly arts graduates, through internship for a year in IT, BPM, KPO firms, where 50% or up to a maximum of 25% of the monthly salary for a period of 12 months. Rajya AIG allowance ekem mudalin rupiyal 25000 masika gewenawa rupiyal million 300k e sandaha wen kala tiyenawa. We will remove the minimum employment required imposed on the companies predominantly engaged in the information technology services to be eligible for the special additional deduction of 35% in the salary and expenses incurred. We will introduce a consolidated border control unit that includes the Navy, Customs, Immigration, Quarantine, and other national quality assurance entities such as ITI, SLSI, and NARA. Customs will also re-establish the Marine Division in order to stamp out illegal smuggling and the narcotics trade, 250 million. The government is in the process of drafting a new Customs Act. However, in the interim, it is proposed to introduce some of the key amendments that are relevant to improving trade facilitation by enhancing transparency and consultation, developing appeals process and risk management. In the spirit of consultation that is espoused Among those amendments, the proposed amendments will be subject to stakeholder consultations prior to implementation. A revenue intelligence unit will be established at the Ministry of Finance to take steps to assist our main revenue collection department, such as customs, inland revenue and excise, to broaden their revenue collection bases, increase total revenue collected and minimize leakages and evasion. Customs will also launch the Authorized Economic Operators Program this year, which will provide expedited clearance for identified low-risk traders and clearing agents. Risk-based clearance of this nature will enable customs to focus resources on higher-risk cargo while facilitating compliant traders. The government has imposed administered prices for certain items for consumer protection. However, it is also necessary to enable reasonable price adjustments to ensure unhindered supply. Towards this end, the government will introduce a mechanism to review administers prices on a quarterly basis to take into account exchange rate fluctuations and other valuables. The gem and jewellery industry will be supported with the PAL and customs duty on the importation of machinery used in lapidaries, and the PAL on the uncut gems imported will be reduced from 7.5% to 2.5%. Tourism is a key sector with high potential to contribute to growth in the short term. Recognizing the costs inherent in the sector, nation-building tax on foreign currency receipts by tourist hotels registered by the SLTDA will be removed. It is also proposed to make it mandatory for travel agents to remit funds to hotels in US dollars when invoiced in US dollars. The central bank will issue directions in this regard.